දෙදස් පහළව අගෝස්තු පිබිදෙව් සෛලය අරුම පුදුම පුස්තකාලයක්. අනුක විද්‍යාඥයන් වන ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් ජීවය සම්බන්ධයෙන් මෙතෙක් හොයාගෙන තිබුණු විද්‍යාත්මක තොරතුරුවලට 1953 දී තවත් වැදගත් දෙයක් එකතු කළා. ඒ DNA අණුවේ හැඩයයි. එය සර්පිලාකාර ඉනිමගක් වගේ කියලා හොයාගත්තේ ඔවුන්. පාද සටහන. වොට්සන් සහ ක්‍රික් DNA හෙවත් ඩියොක්සිරයිබෝනියුක්ලික් අම්ලය සම්බන්ධයෙන් කලින් සොයාගෙන තිබුණු තොරතුරුවලට අලුත් තොරතුරු එකතු කළා. පාද සටහන අවසන්. DNA තියෙන්නේ සෛලවල න්‍යෂ්ටියේ. ඒවායේ තොරතුරු සම්භාරයක් ඇතුළත් වෙන නිසා පුස්තකාලයක් වගේ කියලා කිව්වොත් වැරදි නැහැ. DNA වල අඩංගු තොරතුරු වලින් තියෙන ප්‍රයෝජන මොනවද? ඒවාට තොරතුරු ලැබුණේ කොහොමද? සෛලවලට තොරතුරු අවශ්‍ය වෙන්නේ ඇයි? කුඩා බීජයකින් ගහක් හැදෙන්නේ කොහොමද? යුක්තාණුවකින් මිනිස් කලලයක් හැදෙන්නේ කොහොමද? දෙමව්පියන්ගේ ගති ලක්ෂණ මට ආවේ කොහොමද? මේ වගේ ප්‍රශ්න ගැන ඔයා කල්පනා කරලා ඇති. ඒ ප්‍රශ්නවලට උත්තර තියෙන්නේ DNA වලයි. හැම සෛලයකම වගේ DNA අණු තියෙනවා. DNA අණුවක් ඇඹරුණු ලණු ඉනිමගක් වගේයි. ජෙනෝමයක, ඒ කියන්නේ සෛලයක තියෙන සියලුම DNA වල හිනිපෙති හෙවත් ඉනිමගේ හරස් පොලු බිලියන 3ක් විතර තියෙනවා. හැම හිනිපෙත්තක්ම හැදිලා තියෙන්නේ රසායනික ද්‍රව්‍යයන් දෙකක් එකතු වෙලයි. මේ විදිහට එකතු වෙන රසායනික ද්‍රව්‍යයන් 4ක් DNA වල තියෙනවා. ඒවා හඳුන්වන්නේ A, C, G, T කියලයි. පාද සටහන. A අකුරෙන් ඇඩිනීන්, C අකුරෙන් සයිටොසීන්, G අකුරෙන් ගුවැනීන් හා T අකුරෙන් තයමින් නියෝජනය වෙනවා. පාද සටහන අවසන්. DNA වල තොරතුරු සටහන් වෙන්නේ ඒ රසායනික ද්‍රව්‍යයන් එකතු වෙන විදිහ අනුවයි කියලා 1957 දී ක්‍රික් කියන විද්‍යාඥයා කිව්වා. 1960 දී ඒ ගැන තිබුණු අවබෝධය තවත් වැඩි වුණා. තොරතුරු ගබඩා කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. උදාහරණයකට පින්තූර, වචන හෝ ශබ්ද විදිහට තොරතුරු ගබඩා කරන්න පුළුවන්. පරිගණකයක තොරතුරු ගබඩා වෙන්නේ ඩිජිටල් ක්‍රමයටයි. ඒත් සෛලවල තොරතුරු ගබඩා වෙන්නෙත් හුවමාරු වෙන්නෙත් රසායනික ක්‍රියාවලියක් තුලිනුයි. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සෛලවල තියෙන DNA වලයි. සෛල බෙදෙනකොට DNA වල තියෙන තොරතුරු ඒ අලුත් සෛලවලටත් පිටපත් වෙනවා. සෛල DNA වල තියෙන තොරතුරු යොදාගන්නේ කොහොමද? ඒක තේරුම් ගන්න මේ උදාහරණය බලන්න. කෑම වට්ටෝරුවක් බලාගෙන අපි කෑමක් හදද්දී ඒක සාදන ක්‍රමය පියවරෙන් පියවර අනුගමනය කරනවා. එහෙම කළාම අවසානයේදී බලාපොරොත්තු වෙන කෑම හදාගන්න පුළුවන්. DNA වල තියෙන තොරතුරුත් කෑම වට්ටෝරුවක් වගේයි. සෛල DNA වල තියෙන තොරතුරු පියවරෙන් පියවර අනුගමනය කරද්දී ඇතිවෙන අවසාන ප්‍රතිඵලය වෙන්නේ ශාකයක් හෝ සත්වයක් බිහිවීමයි. ඒත් පුදුමයි කියන්නේ සෛල තුල මේ හැම දෙයක්ම සිදුවෙන්නේ ස්වයංක්‍රීයවයි. DNA වල තොරතුරු ගබඩා කරලා තියෙන්නේ ඇයි? ඒ හානි වූ සෛල අලුත් වැඩියා කිරීමට හා ඊළඟ පරම්පරාවලට අවශ්‍ය ජානමය තොරතුරු සපයන්නයි. DNA වල මොන තරම් තොරතුරු ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවද කියලා බලන්න. උදාහරණයකට පුංචි බැක්ටීරියාවක් ගැන විද්‍යාඥෙක් වන බර්න් ඔලාෆ් කූපර්ස් කිව්වේ මෙහෙමයි. එක බැක්ටීරියා සෛලයක් හැදෙන්න අවශ්‍ය ජානමය තොරතුරු මිනිස් බසට පරිවර්තනය කළොත් පිටු 1000ක පොතක් ලියන්න තරම් තොරතුරු ඒකේ තියෙනවා. එහෙමනම් මිනිස් ජෙනෝමයක තියෙන තොරතුරු ගැන කියන්න පුළුවන් මොනවද? ඒ ගැන විද්‍යාඥ කූපස් කිව්වේ ජෙනෝමයක තියෙන තොරතුරු ලියන්න නම් පොත් දහස් ගණන් අවශ්‍ය වෙයි කියලයි. අමතර තොරතුරු. DNA අණුවේ ඉතිහාසය. 1869 දී රසායන විද්‍යාඥයෙක් වන ෆ්‍රීඩ්‍රික් මීෂර් ඩියොක්සිරයිබෝනියුක්ලික් අම්ලය හෙවත් DNA අණුව සොයාගත්තා. 1900 දී ජීව රසායන විද්‍යාඥයෙක් වන ෆීබස් ලවීන් DNA අණුව තුල රසායනික ද්‍රව්‍යයන් ධම්මලක් වගේ එකිනෙකට බැඳිලා තියෙන ආකාරය සොයාගත්තා. 1950 දී ජීව රසායන විද්‍යාඥයෙක් වන අර්වින් ෂාගාෆ් ජීවි විශේෂයන් අණුව DNA අණුවේ තියෙන රසායනික ද්‍රව්‍යවල ප්‍රතිශතයන් වෙනස් කියලා සොයාගත්තා. 1953 දී විද්‍යාඥයන් වන ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් DNA අණුවේ හැඩය සර්පිලාකාර ඉනිමකක් වගේ කියලා සොයාගත්තා. නැවතත් ලිපියට. ලියවිලා තියෙන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් විදිහටයි. DNA වල තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ සංකේත භාෂාවකින්. ඕනෑම භාෂාවක නීති රීති තියෙනවා වගේ ඒ සංකේත භාෂාවෙත් නීති රීති තියෙනවා. DNA වල හැම උපදේශක්ම ලියවිලා තියෙන්නේ ඒ සංකේත භාෂාවේ රීතිවලට අනුවයි. ඒ උපදේශවලට අනුව තමයි අස්ථිසෛල, ස්නායුසෛල වැනි අපේ ශරීරයේ සෛල හැදෙන්න අවශ්‍ය ප්‍රෝටීන හා වෙනත් රසායනික ද්‍රව්‍යයන් නිපද වෙන්නේ. ජීව විද්‍යාඥයෙක් වන රිචඩ් ඩෝකන්ස් මෙහෙම කිව්වා. DNA වල තොරතුරු ලියවිලා තියෙන්නේ රසායනික ද්‍රව්‍යයන් 4කින් යුත් සංකේත භාෂාවකින්. ඒත් පුදුමයි කියන්නේ ඒවා ලියවිලා තියෙන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් විදිහටයි. බයිබල් ලේඛකෙක් වන දාවිත් දෙවියන්ට කරපු යාඥාවකදී මෙහෙම කිව්වා. මා කලලයක්ව සිටියේදී ඔබට මාව පෙනුනේය. මාගේ අවයව සෑදෙන්නත් කලින් ඒ සියල්ල ගැන තොරතුරු ලියවිල්ලෙහි සටහන් කර තිබින. ගීතාවලිය 139:16. දාවිත් කාව්‍යමය ආකාරයකින් ඒ දේ කිව්වත් ඒක විද්‍යාත්මකව පිළිගත් සත්‍යයක්. දාවිත් ඇතුළු හැම බයිබල් ලේඛකයෙක්ම ලිව්වේ නිකම්ම තමන්ට හිතෙන දේවල්වත් අනිත් අයගේ බොරු අදහස්වල බලපෑමට අහුවෙලාවත් නෙමෙයි. DNA වලට තොරතුරු ලැබුණේ කොහොමද? DNA වල තොරතුරු ගබඩා වෙලා තියෙනවා කියලා විද්‍යාඥයන් දැනගත්තම ඒකට තොරතුරු ඇතුළත් උනේ කොහොමද කියන ප්‍රශ්නය ඔවුන්ට මතුවුණා. මුල් DNA අණුව හැදුණු විදිහ කිසිම මිනිහෙක් දැක්කේ නැති වුණත් ඒකට තොරතුරු ඇතුළුණු ක්‍රමයක් තියෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ කියලා තේරුම් ගන්න මේ උදාහරණ බලන්න. 1999 දී පකිස්තානයෙන් පැරණි මැටිබඳුන්වල කොටස් කිහිපයක් හම්බ වුණා. ඒවායේ යම් අකුරු වගයක් කොටලා තිබුණත් මේ වනතුරු කිසිම කෙනෙක්ට ඒක කියවලා තේරුම් ගන්න පුළුවන් වෙලා නැහැ. ඒත් ඒ අකුරු ලියලා තියෙන්නේ මිනිසු කියලා ඒවා සොයාගත්ත අය පිළිගන්නවා. වසර කිහිපයකට කලින් භෞතික විද්‍යාඥයන් දෙන්නෙක් ගුවන් විදුලි තරංග හරහා අභ්‍යවකාශයෙන් ලැබුණු පණිවිඩ ගැන පර්යේෂණ කළා. ඔවුන් එහෙම දෙයක් කරන්න පෙළඹුණේ කවුරු හරි අභ්‍යවකාශයෙන් ඒ වගේ පණිවිඩ එවනවා කියලා හිතපු නිසයි. මේ දේවල් වලින් පැහැදිලි වෙන්නේ මොකක්ද? මැටිබඳුනක තියෙන අකුරු දැක්කම, අභ්‍යවකාශයෙන් පණිවිඩ ලැබුණම ඒ වගේ දේවල් කරන්නේ කවුද කියලා දැක්කේ නැති වුණත් ඒවා කරන්න කවුරු හරි ඉන්නවා කියලා මිනිස්සු නිගමනය කළා. එහෙමනම් DNA වල තියෙන තොරතුරු ගැන මේ තරම් දැනගෙනත් ඒක පිටිපස්සේ බුද්ධිමත් කෙනෙක් නැහැ කියලා හිතන එක සාධාරණද? එහෙම හිතන එක සාධාරණ නැහැ කියලා මහාචාර්යවරුන් දෙන්නෙක් වන ජීන් හුවැන් සහ යන්ඩේක් සූ ඇතුළු තවත් විද්‍යාඥයන් බොහෝ දෙනෙක් පිළිගන්නවා. ජාන පිළිබඳ පර්යේෂණ කරන මහාචාර්ය ජීන් හුවැන් එක කාලයකදී පරිණාමය ගැන විශ්වාස කරපු කෙනෙක්. ඒත් ජාන ගැන වැඩිදුර අධ්‍යයනය කළාට පස්සේ පරිණාමය ගැන ඔහු දරපු අදහස වෙනස් වුණා. ඔහු පිබිදෙව් සංගරාවට කිව්වේ මෙහෙමයි. ජාන ගැන අධ්‍යයනය කළාම ජීවීන් තුළ සිදුවෙන රසායනික ක්‍රියාවලිය ගැන මට හොඳ අවබෝධයක් ලැබුණා. ඒ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් සැලසුම් කරපු කෙනාට මොන තරම් ප්‍රඥාවක් තියෙන්න ඕනේද කියලා මට හිතුණා. තායිවානයේ විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක කලල පිළිබඳ අධ්‍යයනයක යෙදුණු මහාචාර්ය යන්ඩේක් සූ කාලයක් පරිණාමය විශ්වාස කරපු කෙනෙක්. ඔහු කලල ගැන වැඩිදුර පර්යේෂණ කළාට පස්සේ ඔහුගේ අදහස වෙනස් වුණා. සෛල බෙදෙන විදිය ගැන ඔහු කිව්වේ මෙහෙමයි. සෛල හරි තැන හරි පිළිවෙලට හැදෙන්න ඕනේ. මුලින්ම ඒවයින් හැදෙන්නේ පටක. ඊට පස්සේ ඒවා ඉන්ද්‍රියන් බවට පත් වෙනවා. කලලයක් වර්ධනය වෙන්න ඕනේ ආකාරය ගැන නිශ්චිත තොරතුරු DNA වල අඩංගු වෙනවා. ඒ වගේ ලොකු ක්‍රියාවලියක් සැලසුම් කරන්න කාටද පුළුවන්? මේ හැම දෙයක්ම මොන තරම් හොඳට සැලසුම් කරලා තියෙනවද කියලා හිතුවම ජීවය දෙවියන්ගේ නිර්මාණයක් කියන එක ගැන නම් මට කිසිම සැකයක් නැහැ. නිර්මාතෘ ගැන දැනගන්න එකේ තියෙන වැදගත්කම. ජීවය නිර්මාණය කළේ දෙවියන් නම් ඒකේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනේ දෙවියන්ට මිසක් පරිණාමයට නෙමෙයි. ඒ වගේම දෙවියන් අපිව නිර්මාණය කළා නම් ඔහු යම් අරමුණක් ඇතුවයි එහෙම කරන්න ඇත්තේ. අපේ මොළය හා අපි කල්පනා කරන විදිහ ගැන අධ්‍යයනයක් කරපු මහාචාර්ය වික්ටර් ෆ්‍රෑන්ක් කිව්වේ, මිනිසුන් තමන් ආවේ කොහෙන්ද, ජීවිතේ අරමුණ මොකක්ද වගේ වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයනවා කියලයි. ඒක ඇත්තක්. හැමෝම ඒ ප්‍රශ්නවලට උත්තර හොයනවා. අපිව නිර්මාණය කළේ දෙවියන් නම් ඒ කුතුහලය අපි තුළ ඇති කරලා ඇත්තෙත් ඔහුයි. එහෙමනම් ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ක්‍රමයකුත් දෙවියන් දීලා තියෙනවද? ඔව්, යේසුස් කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක්ම මතයි. මතෙව් 4:4. දේව වචනය අධ්‍යයනය කරලා මිලියන ගණන් දෙනෙක් ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන තියෙනවා. ඒ ගැන දැනගැනීමෙන් ඔවුන්ගේ ජීවිතවලට අරමුණක් වගේම අනාගතයට හොඳ බලාපොරොත්තුවකුත් ලැබිලා තියෙනවා. ඔයාත් බයිබලය අධ්‍යයනය කළොත් ඔයාටත් ඒ ප්‍රයෝජන අත්දකින්න පුළුවන්. අමතර තොරතුරු. පරිණාමය විද්‍යාත්මක නියමයක්ද? පාද සටහන. මෙතනදී පරිණාමය කියන එකෙන් අදහස් කරන්නේ වානරයා මිනිසා දක්වා පරිණාමය වුණා කියන විශාල වෙනස්වීම් හෙවත් මැක්‍රෝ එවලූෂන් ගැන මිසක් එක සත්ව විශේෂයක් තුළ සිදුවන සුළුසුළු වෙනස්වීම් හෙවත් මයික්‍රෝ එවලූෂන් ගැන නෙවෙයි. පාද සටහන අවසන්. ගුරුත්වාකර්ෂණය ගැන ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කරපු අදහස විද්‍යාත්මකව ඔප්පු වූ නියමයක්. විද්‍යාත්මක අදහසක් ඒ විදිහට නියමයක් කියලා පිළිගන්න නම් මේ කරුණු ඒ අදහස සම්බන්ධයෙන් ඉටුවෙන්න ඕනේ කියලා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. 1. නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. 2. නැවතත් පරීක්ෂා කරන්න පුළුවන් වෙන්න ඕනේ. 3. විද්‍යාත්මක අදහස මුල් කරගෙන අනාවැකි කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කරුණු අනුව බලද්දී පරිණාමය ගැන මොනවද කියන්න පුළුවන්? පරිණාමය වෙන විදිහ නිරීක්ෂණය කරන්නවත්, නැවත පරීක්ෂා කරන්නවත්, ඒ අදහස මුල් කරගෙන අනාගතයේ සිද්ධ වෙන දේ කියන්නවත් බෑ. එහෙමනම් අඩුම තරමින් පරිණාමය විද්‍යාත්මක සංකල්පයක් කියලාවත් කියන්න පුළුවන්ද? බෑ. කලින් සඳහන් කළ විශ්වකෝෂයට අනුව විද්‍යාත්මක සංකල්පයක් කියලා කියන්නේ මුලින් යම් අදහසකට විතරක් සීමා වුණත් පස්සේ සාක්ෂිවලින් ඔප්පු කරන්න පුළුවන් දෙයකටයි. ලිපිය අවසන්.